ගරු එස්.එම්. මරික්කාර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 17ක කාලයක් තිබෙනවා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි සතුටු වෙනවා විජිත හේරත් මැතිතුමා වගේ පුද්ගලයෙක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති වීම ගැන. ඇයි මං එහෙම කියන්නේ? දැන් මේ ආණ්ඩුවේ කොටස් දෙකක් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව කියලා. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර දූපත් මානසිකත්වයෙන් හිතන පුද්ගලයෙක් නොවි ටිකක් විතර සාපේක්ෂව මාලිමාවට බර පුද්ගලයෙක් මේ විෂය පතේ පිළිබඳව ඇමති වීම පිළිබඳ අපි සතුටු වෙනවා. මොකද හේතුව මේක රටට ප්‍රධාන ආදායම් මාර්ග වෙන අමාත්‍යාංශ දෙකක් වගේම ජාත්‍යන්තර ඒක ගනුදෙනු කරන්න පුළුවන් අමාත්‍යාංශ. ඒ නිසා අර බොරු කීම අයිතියක් කියලා පිළිගත්තු මන්ත්‍රීවරයෝගේ වෙන්නේ නැතුව එතුමාට මේ බොරු කියන්නේ නැතුව විදේශ නායකයෙක් එක්ක විදේශ සමුළුවල විදේශ රාජතාන්ත්‍රිකයෙක් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන නිසා එවැනි පුද්ගලයෙක් පත්වීම පිළිබඳ අපි සතුටු වෙන. කනගාටුව කියන්නේ අර පාර්ලිමේන්තුව පටන් අත්තු මුල් දවස්වල හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකන් විනය ගරුකව මෙතන 159 ම ඉන්නවා කියපකට අද කොහෙද දන්නේ? රිලව් ගණින්න ගිහිල්ලාද, වඳුරු ගණින්න ගිහිල්ලාද මන් දන්නේ නැහැ. කෝ කීලිවරලා නැත්තම් මේ එතුමා මාලිමාවේ ඉන්න ජේ.පී. මන්ත්‍රීවරු එතුමා ගණන් ගන්නද මන් දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ එහෙම කියලා ඉවරලා. එළියෙන් ඉඳලා නැනේ මෙතනනේ ඉන්නේ. අපි තෙලී ඉන්න කොටනේ කතා කිව්වේ. ඒ නිසා ගරු ඇමතිතුමනි, අත්ත වශයෙන්ම දැන් මේ විදේශ කටයුතු සහ මේ සංචාරක අමාත්‍යාංශය ගත්තම විශේෂයෙන්ම සංචාරක පිළිබඳව කතා කරද්දී මේ රටට ප්‍රධාන ආදායම් මාර්ග රටේ පීටීම භූගෝලීය පීටීම සහ අපිට ලැබිලා තියෙන දේවල් එක ප්‍රධාන ආදායම් මාර්ග වෙන තැනක්. ඒ නිසා ඔබතුමන්ලාගේ මේ සංචාරක ජාතික සංචාරක ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. මම මේක සම්පූර්ණයෙන්ම දෙපාරක් කියෙව්වා. හැබැයි මේකේ තියෙන වචන හරඹය තුල ආදායම් වැඩි කරන ක්‍රම මොකක්ද කියලා හොයාගන්න බෑ. මන් දන්නේ ලියපු කෙනාට හොයාගන්න පුළුවන්ද කියලා ඒ කරන්නේ මොකද්ද කියලා ඉවරලා. නමුත් මම විශ්වාස කරනවා ඔබතුමාට මේ ලංකාවට එන සංචාරකයන් සහ එන සංචාරකයන් වීදම් කරන ප්‍රමාණය වැඩි කරගෙන ආදායම් වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් තිය යුතු කියලා. උදාහරණයක් වශයෙන් ගරු ඇමතුමනි, දැන් මේ සංචාරක කර්මාන්තයේ තියෙන විශාලම ගැටලුවක් තමයි දැන් මේ ප්‍රොපර් කොමියුනිකේෂන් සිස්ටම් එකක් නැහැ මේ සංචාරක කර්මාන්තය සඳහා. එක තැනකින් නිර්මාණය වෙන දැන් ලංකාවේ හැම රෙස්ටුරන්ට් එකකින්ම හෝටලෙකින්ම හැම බිලකින්ම 100%ක් ගන්නවා. ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි කියලා එකක්. එතකොට විශාල මුදලක් මේකට එකතු වෙනවා. මොකද්ද වෙන්නේ මේකෙන්? දැන් WTM එකට හරේ මෙහි මේ ප්‍රදර්ශන වලට යන එකට වඩා මේක කේන්ද්‍රගතව තානාපති කාර්යාලය තියෙනවා, ඊළඟට මේ ටුවරිසම් ප්‍රමෝෂන් බියුරෝ එක තියෙනවා. මොකද්ද වැඩපිළිවෙල? දැන් ලබන සිකුරාදාට ජනාධිපතිතුමා පත්වලා මාස 6ක්. එතකොට මේ මාස 6ක් කියන්නේ එතුමාගේ දුර කාලයෙන් 10%ක් ඉවරයි. එතකොට මේ කාලය තුළ මොකද්ද අරගෙන තියෙන සාධනීය පියවර කියන එක ඔබතුමා මේ සභාවට දැනුම් දෙනවා නම් අපි කැමැතියි කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි ගරු ඇමතුමනි, දැන් සංචාරක කර්මාන්තයේ තුල ආදායම් වැඩි වෙන නම් නම්බර් ඔෆ් ටුවරිස්ට්ලා වැඩි වෙන්න ඕන. දැන් ලංකාවට තියෙන ලොකුම බාධාව තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ පුළුල් කරන තාක් විශාල ප්‍රමාණයේ ගුවන් යාන වැඩි ප්‍රමාණයක් ලංකාවට ගේන්න පුළුවන් කමක් නැහැ. ඒක තුල සංචාරකයන්ට විශාල බාධාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා රත්මලාන ගුවන්තොටුපළ. රත්මලාන ගුවන්තොටුපළේ මේ රණවේ එක සිටි ඔෆ් ලන්ඩන් රණවේ එකට වඩා ලොකුයි. දැන් සිටි ඔෆ් ලන්ඩන් රණවේ එකේ දවසකට ගුවන් යානා 100ක් විතර බානවා. එතකොට දැන් පැය 3-4න් ලංකාවට එන සංචාරකයන් සඳහා මේ රත්මලාන ගුවන්තොටුපළ පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ විශේෂයෙන්ම 2003 අවුරුද්දේ කොහෙද මේ පාර්ලිමේන්තුව උඩින් ප්ලේන් යන්න වෙනවා. ඒක නිසා මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි ගේන්න බෑ කිව්වේ. අද යුද්ධෙත් ඉවරයි. අනිත් එක මේ පොඩි ප්ලේන් නෙමෙයි යන්නේ, මගේ ගුවන් යානා යන්නේ. දැන් ඇමරිකාවේ පෙන්ටගන් එකට උඩින් යනවා අඩි 30,000කට උඩින් මේ ගුවන් යානා යනවා. ඇයි ලංකාවේ බැරි? මොකද හේතුව මේ රත්මලාන ගුවන්තොටුපළ අත්ත වශයෙන්ම දැන් යුද්ධෙත් නැසෙනවා කමර්ෂියල් ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. මම ඔබතුමාට ඒ පිළිබඳව ඔබතුමාගේ මේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීම ඉන්නවා. මොකද එහෙම කෙරුවොත් මේ බජට් ටුවරිස්ට්ලට මේ ගමනාන්තය අත්ත වශයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ලංකාවට ආදායම් මාර්ග එන තැනක් බවට. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමියනි, මම තවදුරටත් ඉල්ලීමක් කරනවා දැන් අපේ පීටී මානුව ගරු ඇමතුමනි දැන් අපේ මෑත කාලේ සංචාර කර්මාන්තය දිනු වෙලා තියෙන්නේ දකුණු මුහුදු තීරයේ. ඇයි අපිට මීගම් යුදල කල්පිනි දක්වා දිනු කරන්න බැරි? මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ කටාර් රාජ්‍යයෙන් කල්පිටිය ගුවන්තොටුපළ කල්පිටිය දූපත මේ සංචාර කර්මා සඳහා දිනු කරන්න ඔවුන් ඉල්ලීමක් කරේ කටුනායක ඉඳලා කල්පිටිය දක්වා පාර හදලා දෙන්න කියලා ඉවරලා. එතකොට ඒක කනෙක් වෙනවා විල්පත්තුවට. ඉතින් ඒ නිසා අද දක්ෂින අධිවේගී මාර්ග නිසා බොහෝ සංචාරකයන් වයිල්ඩ් ලයිෆ් ටුවරිස්ට්ලා විල්පත්තුවට යනවට වඩා ආකර්ෂණයක් තියෙනවා මේ යාලට යන්න. මොකද හේතුව පැය තුනෙන් යන්න පුළුවන්. මෙතන පැය හයක් විතර යනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය ඒකට යොමු කරන්න කියලා මින් මේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක දිනු කිරීම සඳහා දැන් මේ ඔබතුමාගේ විශේෂ අදාළ නැති වුණාද ආණ්ඩුවේ ප්‍රබලයක ජනාධිපතිතුමාගේ දෙවැනි අහිඳ ඔබතුමාට පුළුවන් මේක මේ පරිසර අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වැඩසටහනක් ගේන මොකද වනජීවියකේ නෑ නෑ ෆයිට් ඊළඟ නායකයා බිමල් රත්නාගමතුම එතුමා ඊළඟ අගමැති හරිද ඉතින් ඒ නිසා ගරු ඇමතිතුමනි දැන් මේ ජාතික වනෝද්‍යානවල තියෙනවා සංචාරක බංගලා මේ වයි ටැප් කැඩිලා හරියම ඇඳක් නෑ හරිද ඊළඟට මදුරු දැල් නෑ මේ මේ ඊළඟට මේකේ ක්‍රම ප්‍රමාණිකුල වැඩපිළිවෙලක් නෑ දැන් රුපියල් 25000යි 2 නයිට් එකකට ඒ බංගලෝ එකට මම යෝජනා කරන ඔබතුමන්ලාට ඔබතුමාට මේ බංගලෝස් ටික අරගෙන ඒක යම් කොටසක් පළවෙනි වටේ ට්‍රයල් එකක් විදියට තෝරගෙන මේක නවීකරණය කරන්න නවීකරණය කරලා හොඳ චෙෆ්ලා ටිකක් දාලා හරිද කැනල්ස් ටිකක් දාලා සංචාරක වෙන ලක්ෂයකට මේ රුපියල් ලක්ෂයකට මේක දෙන්න පුළුවන් එතකොට මේකට ලෝකයේ ඉන්න මේ ඉහළ පෙළේ වීදම් කරන සංචාරක ආකර්ෂණයක් ගන්න පුළුවන් මොකද රුපියල් 25000කට කැලේ ඇතුලේ රෑ දෙයක් ඉන්න ලැබෙනවා කියන එක ජාතික අපරාධයක් ඊට වැඩි මුදලක් මේකෙන් හම්බ කරන්න පුළුවන් අනිත් එක දැන් මේ මේ එක මේ වනෝද්‍යානකවක්වත් හරිද සිංගප්පූරුව අරගෙන ගිහින් බැලුවා ඇති මගුලක් නැහැ හැබැයි හැමදේම සල්ලි බාටපත් කරලා තියෙන්නේ දැන් මේ 3D වලින් මේ ඒ වනෝද්‍යානය පිළිබඳව වනෝද්‍යානයේ ඉන්න සත්තු පිළිබඳව ඒකේ තියෙන සතා සිව්පාව ගහකොළස භූමිය පිළිබඳව ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් නැහැ සුවේනිය ෂොප් එකක් ප්‍රොපර් සුවේනිය ෂොප් එකක් නැහැ හරිද එතකොට මට මතකයි මම ඇත්ත කියන්න ඕන කනගාටුනත් මේ මෙතුමා මිය ගිහිල්ලා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා මේ ඇමති දූර දරන කාලේ මම ඇමතිතුමා පිටු 107ක පොතක් හදලා දුන්නා සත පහකට වැඩක් උන්නේ නැහැ අපේ ආණ්ඩුව තමයි තිබ්බේ හරිද එතුමා කරේ මොකද එක දෙයයි කරේ අර මේ මේ කොහෙද මේ උද්භිද උද්‍යානවලයි මේ දෙහිවල සත්තු අතර බගි ටිකක් දැම්මා එච්චරයි කරේ මේව හොඳට මේ මේක හරියට කළමනාකරණය කරොත් මම හිතන්නේ දීර්ඝ කාලීනව US ඩොලර් 1 බිලියන් හොයන්න පුළුවන් තැනකට මේ මේ සත්වෝද්‍යාන සහ භූගෝලීය අනිත් ස්ථාන ටික ගේන්න පුළුවන් මොකද හේතුව දැන් එන දැන් කොළඹ නගරේ ගත්තම මේක බෞද්ධයන් සිංහල බෞද්ධයෝ ජීවත් වෙන රටක් විදියට අපට ප්‍රොස්ටිටියුන් ප්‍රමෝට් කරන්න බෑ නයිට් ක්ලබ් ප්‍රමෝට් කරන්න බෑ දැන් කොළඹ නගරේ එන මම මේ 1000ක් දැක්කා මේ ගෝල් පේස් එක ගාව යනකොට සුද්දෙක් ඉන්න කොට කලිස්සමක් ගහගෙන ඉනේ අත තියාගෙන ආශ තියා බලාගෙන ගෝල් පේස් එකේ ඇයි කොහෙ යන්නද අඩුමතරමින් කොළඹ නගරයේ ඉඳලා කිලෝමීටර් 7ක් දුරින් තියෙන දෙහිවල සත්තුත් ගැනවත් ඔහු දන්නේ නැහැ ඒ ගැන ડોකියුමන්ට් එකක් කිසිම හෝටලයක නැහැ ඒ වගේම මේ මේව පිළිබඳව දැනුම් තේරුම් තියෙන පුහුණු කරපු කණ්ඩායම් වලින් යවන ටැක්සි ක්‍රමයක් මේකේ නැහැ. ඒ නිසා ඔබතුමාට බදු පිට බදු ගහලා මිනිස්සුම මිරිකනවා වෙනුවට ආදායම හොයාගන්න මේ ශේෂ්ත්‍රෙන් නිර්මාණශීලී වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා සැලසුම් සකස් කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ සභානායකතුමා බටලන්ද වදකාගාරය ගැන වාර්තාව ඉදිරිපත් කරනකොට ඉතාම මේ සංවේදජනකව මේ සෙන්සිටිව් විදියට බොහොම වචන පාවිච්චි කරලා ඉදිරිපත් කරා. බටලන්ද වදකාගාරයේ වදකයන්ට දඬුවම් දිය යුතුයි. කිසිම තර්කයක් නැහැ. හැබැයි අපි බලන් ඉන්නවා වික්‍රමසිංහ මහත්තයත් එක්ක මේ ආණ්ඩුවේ තියෙන ඩීල් එක කොහොමද කියලා වෙලා. මොකද බටලන්ද වදකාගාරය ආවේ මේ ඊය පෙරේද නෙමෙයි 89. 89 බටලන්ද වදකාගාර තිබ්බයි පස්සේ 2004 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අපේ විජිතේරතමතුමා දැනති වෙලා හිටියේ නේ කැබිනට් ඇමතිකම් හතරකුයි නියෝජ්‍ය ඇමතිකම් හතරකුයි ජේවීපී එකට තිබ්බා එතකොට දැන් විජිතේරතමතුමා කියනවා අවුරුදු 25ක් අඳුරු ගබඩාවක තිබ්බේ කියලා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතකොට 2004 කැබිනට් රැස්වීම වලට යද්දි මේ ඒ අඳුරු ගබඩාවට ගියේ නැද්ද හරිද? ඒ අඳුරු කපඩාවේ හංගලා තිබ්බ මේ මේක ගන්න උවමනාවක් තිබ්බ නැද්ද? අඩු ගන්න කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් විදියට ඒ පිළිබඳව එක කැබිනට් මීටින් එකක ප්‍රකාශ කරලා තියනවද? ඊට පස්සේ මේ රටේ සුනාමි වංචාවෙන් හොරකම් කරා කියලා චෝදනා එල්ල වෙච්ච මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්න ඔබතුමන්ලා තමයි මහන්සි උනේ. මෙන්න මේ පුටුවේ ඉඳගෙන ඒක සර්ව සාධාරණීකරණය කරන වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ වෙලාව තත්ත්වය අනුව රනිල් වික්‍රමසිංහව පරද්දන්න මේ මහින්ද රාජපක්ෂව ගේන්න ඕන කියලා. හැබැයි තමන් විසින් ජනාධිපති කරපු මහින්ද රාජපක්ෂ ලව්වා ඒ අඳුරු කුටියේ තිබ්බ ජනාධිපති වාර්තාව ගන්න උවමනාවක් තිබ්බේ නැද්ද? හරිද? ඊට පස්සේ යහපාල නාණ්ඩු කාලේ ඒක ඉතින් යහපාල නාණ්ඩු කියන්නේ ජේපීක සපෝට් කරානේ අපිට. හරිද? එතකොට ඒ වෙලාවත් උමනාවක් තිබුණා අඩු ගානේ සිරිසේන මැතිතුමාලා වැඩි ඕනේ. හරි. යහපාල නාණ්ඩුවේ ලොකුම දෙදරීම ආවේ දින 52 දී. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉස්සෙල්ලාම ප්‍රසිද්ධියේ එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන විවේචනය කරපු කෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ වෙලාවේ ඔය ඊයේ කියපු විදියට ඒ මියගිය අය ගැන ඒ මියගිය ඥාතීන් ගැන ඒ අයට තියෙන සාධාරණ ඉෂ්ට විය යුතු විදිය පිළිබඳව හිතේ තියෙන කලුබල අයින් කරන්න ඕන නම් ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා ඔය කොමිෂන් වාර්තාව ගේන්න පුළුවන්නේ. මොකද ඒ වෙලාවේ ගෙනාවා නම් මේ වාර්තාවට අවුරුදු 18යි අවුරුදු 20ක් ගිහිල්ලා නැහැ. අද අවුරුදු 25යි. දැන් බලමුකෝ දැන් ඒක තියෙන විදියට මම දන්න තරමට නම් විජේපාල මෙන්ඩිස් සමජිතුමා මේක 2001 සභාගත කරා. ඒක මේ නීත්‍යානුකූලද නැද්ද කියලා මම දන්නේ නැහැ තුමා විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට. හැබැයි දැන් අද මේ කියන ඒවා කරන්න පුළුවන්ද? ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති මූලාසනයේ මන්ත්‍රීතුමනි දැන් ඒ පිළිබඳව හොයන්න දඬුවම් දෙන්න අපේ තර්කයක් නැහැ. අපි ඒ වගේම කියනවා රටේ තිබ්බ දැන් කථානායකතුමා ඇඬුවා. කථානායකතුමාට එතකොට ඇඬෙන්නේ නැද්ද? කොටිගාවත්තේ සද්දාතිස්ස හාමුදුරුව මරනකොට, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරනකොට, විජය කුමාරතුංග මරණකොට. හරිද? එතකොට ඒ නිසා අපි කියනවා මෙන්න මේවත් හොයන්න. බෞද්ධ භික්ෂුන් වහන්සේලා කොච්චර මැරුවද? කතෝලික පූජකවරු පොලිස් නිලධාරීන් කොච්චර මැරුවද? මම ගණන් කියන්න යන්නේ නැහැ. හමුදා නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, විදුහල්පතිවරු, නීතිඥවරු, ඉංජිනේරුවරු කීයක් මැරුවද? එතකොට ඒ අයගේ ආදරණීයන්ට, ඒ අයගේ ඥාතීන්ට, ඒ අයගේ සහෝදර සහෝදරියන්ට, ඒ අයගේ අම්මලට, බිරිඳලට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ නැද්ද? හරිද? ඒ වගේම මේ මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයෝ, වතු අධිකාරීන්, ග්‍රාමාරික්ෂකයෝ මැරුවේ නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් සමාජවාදී ප්‍රමුණ හිතවතු, දේශපාලඥයෝ, ව්‍යාපාරික වෘත්ති සමිති නායකයෝ, එයාට මොකද වෙන්නේ? ඒ නිසා ගේනකොට පැකේජ් එකම ගේන්න, ඔක්කොම එකට එකතු කරලා ගේන්න. එතකොට මේ මංගාව ඡායාරූපයක් තියෙනවා එක හන්දියක. හරිද? නිර්වස්ත්‍රව අල්ලව පුද්ගලයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාත්මික නායකයා පයින් ගහන හැටි මේ තියෙන්නේ. පයින් ගහ. එතකොට මේව හරිද? එනිසා වටලන්දේ වදකයාට දඬුවම් දෙන්න, වටලන්දේ වදකයාට දඬුවම් දෙන ගමන් මේ රටේ සිදුවෙච්ච ඉතුරු මිනිමරුම් වල දඬුවම් දෙන්න. මොකද මට මතකයි මගේ තාත්තව මරන්න ආපු විදිය, මගේ තාත්තා දවස් 10ක් හැංගිලා හිටපු විදිය, එයා බේරුණේ කොහොමද කියලා මම දන්නා මං පොඩි ළමයෙක් විදියට. ඉතින් ඒවට සාධාරණ වෙන්න ඕන. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි හැංගීම් බර වෙලා කඳුළු සලලා ඇත්ත වහන්න බෑ. බටලන්ද වැනි වදකාගාර ගණනාවක් බිහි වෙන්න හේතු වෙච්ච කාරණා ටික හොයන්න ඕන. ඒවට මේ දායක වෙච්ච කට්ටිය ගැන හොයන්න. මං දැක්ක අයියා පෙරේදා සමාජ මාධ්‍ය ජාලය තියෙනවා නන්දන ගුණතිලක එතුමන්ලගේ ජනාධිපති අපේක්ෂකතුමාම ප්‍රකාශයක් කරලා තියෙනවා ඔහුට දඬුවම් දෙන්න කියලා. එතකොට ඒව ගැන මොකද්ද කියන්න කියලා අපි අහන්න කැමතියි.
එලිසා මන්ත්‍රීතුමා.
ඔව්, නම මූලස්තුරට මන්ත්‍රීතුමනි මේ තප්පර 10ක් මේ අර ඡායාරූපයක් මෙතුව පෙන්නුවනේ. ඒ ඡායාරූපය මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද? මොකද වචනෙන් කියූප එක නෙමෙයි දන්නේ නැහැ
තියෙන්නේ. නේපා මං අධ්‍යාත්මික නායකය කියලා නම් කිව්ව නැකාගේවත්. හොඳේ. ඒ නිසා ඔයා ඒ කාලේ පොඩි ඔයා දන්නෙත් නැහැ, ඉපදෙලත් දන්නෙත් නැහැ. හරිද? ඒ නිසා මූලස්තුරේ ගරු මන්ත්‍රීතුමනි
මම මගේ කතාව
එතුමා ෆෝන් එක පෙන්නලා යම් දෙයක් කිව්වනේ. ඒතොර එතුමාගේ වගකීමේ ඡායාරූප මේ සභාවට ඉදිරිපත් කරන එක නෑ. ඒ ඡායාරූප පෙන්වන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ එතුමාගේ.
කරු මරිකාර්
මගේ වෙලාව පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නේ නැත්නම් නිකන් ඉන්නේ කියන මම සභාගත කරනවා කියලා කිව්වොත් තමයි මං දෙන්න ඕන. නැත්නම් මං දෙන්න ඕනේ නෑ. හරිද එතුමා මේ දන්නේ නැහැ ඔබතුමා ඒ කාලේ ඉපදෙලත් නැතිව ඇති ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මගේ කතා අවසන් කරන කලින් මම කියන්න ඕන මේ අර්චනා මන්ත්‍රීතුමා මේ ඊයේ පෙරේද ඉස්ලාම් ආගම ගැනයි ඒක ගැන දැඩි විවේචනයක්
කරා ගරු මන්ත්‍රීතුමන් තව මිනිත්තු දෙකක කාලයක්
ඔව් ඉවර කරනවා එතකොට මේ සභාවේ අනාදිමත් කාලෙක ඉඳලා අද වෙනකන් ද්‍රවිඩ මන්ත්‍රීවරු වැදගත් මන්ත්‍රීවරු ගණනාවක් ඉඳලා තියෙනවා තවමත් ඉන්නවා ඒ අය කවුරුවක්වත් තමන්ගේ පබ්ලිසිටි ගුරුසා ආගම් ඇදලා කතා කරේ නැහැ ආගම් විවේචනය කරන්නේ නැහැ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ට ජන දුන ජනතාව වෙනුවෙන් කතා කරා මේ කෙනෙක් ඇවිල්ලා YouTube එකේ මොනිටයිසේෂන් වලින් ඩොලර් හම්බ කරන්න උණුණුවෙන් විකුණන්න පුළුවන් සබ්ජෙක්ට් දාගෙන මේ ආගම් විවේචනය කරනවා අපි එතුමාට කියන්න කැමති එතුමා ඉදිරිපත් කරන්න අවුරුදු 10 අවුරුදු 12 කොහෙද මුස්ලිම් ළමයි බන්දලා දාලා තියෙන්නේ කොහෙද බන්දලා දාලා තියෙන්නේ එනිසා අපි එතුමාට ඒව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න කියලා අපි තේසවලම් නීති ගැන අපි කතා කරන්න යන්නේ නැහැ එනිසා ආගම් සම්බන්ධ විවේචනය කිරීම සකරනකොට හරි කරුණ සහිතව ඔප්පු කරන්න කියලා අපි එතුමාට ඉල්ලීම කරනවා අන්තිම එතුමා කියනවා මේ මේ මුස්ලිම් කාන්තාවන්ට මේ හිරිහෙර වෙනවලු ඇත්ත වශයෙන්ම එතුමා දන්නේ නැත්නම් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරලා බලන්න කියලා අපි කියනවා ඉස්ලාම් ආගමේ මොනතරම් වටිනාකමක් ගෞරවයක් පිළිගැනීමක් මුස්ලිම් කාන්තාවට ලබා දෙලා තියෙනවද කියලා ඉවරලා එනිසා එතුමාට මොනිටයිසේෂන් වලින් ඩොලර් හොයන්න නම් එයාට TikTok එකේ හරි YouTube එකේ හරි ගිහිල්ලා ඕනතරම් දේවල් කරන්න පුළුවන් ඕන සංචාරක ඇමතුමාගෙන් ඔය මේ ටුවරිසම් ඩෙස්ටිනේෂන් වල අවසර ටිකක් අරගෙන ගිහිල්ලා YouTube live ටිකක් කරන්න කියන්නේ මෙතන ඇවිල්ලා ආගම් විවේචනය කරන්න තුව. ඒ නිසා අපි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් කිසිදු ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා උන්ට ආගම් පිළිබඳ ලොකු වටිනාකමකුත් නැහැ. එතුමා මේ කාගේ හයියෙන්ද කතා කරන්න කියලා පොඩි සැකයක් තියෙනවා. මොකද මේ ඇමතිතුමියලා කියනවා මේ
එම්එම්ඩීඒ ලෝකයේ කාලය අවසන්
මුස්ලිම් විවාහ නීතිය ඒගොල්ල වෙනස් කරන්න හදනවා. ඒ නිසා මේ කාලානුරූපීව කළ යුතු වෙනස්කම් ජමියතුල්ලමා සංවිධානය ඒ අදාළ විශේෂඥයන් කතා කරලා ඒගොල්ලෝ කරනවා. එහෙම ඡන්දෙන් ආපු කට්ටියට ඒව කරන්න එහෙම මේ අයිතියක් නැහැ. ඒ නිසා ඕනෑම ආගමක බෞද්ධ ආගම වෙන්න පුළුවන්, කතෝලික ආගම වෙන්න පුළුවන්, හින්දු ආගම වෙන්න පුළුවන්. ඒ ආගමික මූලික හරයන් දේශපාලඥයන්ට වෙනස් කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා අපි මූලාශ්‍රයෙන් තිල්ලීමක් කරනවා මේ විදිහට අනවශ්‍ය විදිහට දඟලන අයට අවස්ථාව දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න එපා කියලා සිටමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.